විනාඩි 14ක් කාලයක් ලැබෙනවා.
බොහොම ස්තුතියි ගරු කාරක සභා සභාපතිතුමියනි. පළමුවෙන්ම මේ මොහොතේදී අපේ රටේත් ඒ වගේම ලෝකෙටමත් බලපාන මේ ඉල්ලිනෝ කියන සංසිද්ධිය නිසා ඇති වෙලා තියෙන මේ දේශගුණික තත්ත්වය සම්බන්ධයෙන් මෙවැනි යෝජනාවක් ඉදිරිපත් කිරීම සම්බන්ධයෙන් අජිත් අගලකඩ මන්ත්‍රීතුමාටත් ඒ වගේම දීප්ති වාසල්ගේ මන්ත්‍රීතුමියට ඒ ස්ථිර කිරීම සම්බන්ධයෙන් ස්තුතිවන්ත වෙනවා. එතකොට මේ තත්ත්වය එල්නිනෝ තත්ත්වය සම්බන්ධයෙන් මේ වසරේ අප්‍රේල් මාසයේ සිට පමණ තමයි ලෝකයේ විශේෂම සාකච්ඡාවට ගැනුනේ. ලෝකයේ එල්නිනෝ තත්ත්වයක් වර්ධනය වෙමින් තියෙන බවට පුරෝකථනයන් සිදු කෙරුණා. ඒ අනුව අවශ්‍ය කරන සූදානම් කිරීම සිදු කිරීම සඳහා අවශ්‍ය කරන තත්ත්වයන් පුරෝකථනයන් ලෝක පුරා සාකච්ඡාවට ලක් වුණා. එතකොට මේ තත්ත්වය සම්බන්ධයෙන් අපි ශ්‍රී ලංකාව තුලත් අපි මැදිහත් වුණා. ශ්‍රී ලංකාවේට මේ එල්නිනෝ තත්ත්වයක කවර ආකාරයෙන් බලපායිද කියන එක සම්බන්ධයෙන් සාකච්ඡා වුණා. විවිධ තොරතුරු දත්ත සාකච්ඡා වුණා. අපි රජයක් හැටියට මේ සම්බන්ධයෙන් සැලකිලිමත් වෙලා විශේෂයෙන්ම ගරු ජනාධිපතිතුමා එල්නිනෝ දේශගුණික බලපෑමට මුහුණ දීම සඳහා විශේෂ අමාත්‍ය මණ්ඩල අනු කමිටුවක් සහ නිලධාරී කමිටුවක් ජුනි මාසෙ 22 වෙනිදා අමාත්‍ය මණ්ඩල සංදේශයක් මගින් දැනුම් දුන්නා කමිටුවක් පත් කරන බවට. ඒ කමිටුව ජුනි මාසෙ 30 වෙනිදා පළවෙනි වරට රැස් වෙලා අපේ රටට මේ එල්නිනෝ තත්ත්වය කවර ආකාරයෙන් බලපායිද කියන එක සම්බන්ධයෙන් පුරෝකථනයන් සහ ඒ අවශ්‍ය කරන වර්ධනය විය හැකි තත්ත්වයන් සම්බන්ධයෙන් ක්‍රියාමාර්ග සාකච්ඡාවට ගනු ලැබුණා සහ ඒ සම්බන්ධයෙන් ක්‍රියාත්මක වුණා. මේ වන විට අපි එල්නිනෝ කමිටුව හැටියට 4 වතාවක් රැස් වෙලා තියෙනවා සහ ඊට අමතර එක් රැස්වීමේදී අපි ලබාගත තීන්දු තීරණ ක්‍රියාත්මක කිරීම සඳහා මැදිහත් වීම සියලු ආයතන සම්බන්ධීකරණය කරගනින් අපි සිදු කරමින් තියෙනවා. විශේෂයෙන්ම මේ එල්නිනෝ තත්ත්වයට අදාළව ජනතාව දැනුවත් කිරීමේ වැඩපිළිවෙළකුත් අපි ආරම්භ කරලා තියෙනවා. විශේෂයෙන් අපි එල්නිනෝ කමිටුව හැටියටත් අපි මේ සම්බන්ධයෙන් ජනතාව දැනුවත් කරා. ඊට අමතරව එක් එක් ආයතන ලෙස ජල සම්පාදන මණ්ඩලය, වාරිමාර්ග ඒ වගේම ඒ ආයතන පැත්තෙනුත් ඒ අවශ්‍ය කරන දැනුවත් කිරීම කරමින් මේ ඇතිවිය හැකි තත්ත්වයට සූදානම් කිරීම මේ වන විටත් සිදු කරමින් තියෙනවා. එනිසා කවුරු හරි කියනවා නම් රජයක් හැටියට අපි කතා කරමින් ඉන්නවා ක්‍රියාකාරී නෑ කියලා, අපි දැනගන්න කැමති එවැනි ප්‍රකාශ කරන අය කොහෙද හිටියේ කියලා. එනිසා අපි කරුණාකරලා ඉල්ලා සිටිනවා මේ තත්ත්වය ස්වභාවික ආපදාමය තත්ත්වයක්, ස්වභාවික සංසිද්ධියක්. එනිසා මේක දේශපාලනීකරණය කරමින් අනවශ්‍ය ගැටලු ඇති කරන පැත්තට සාකච්ඡාව ගෙනියන්න එපා කියන එක අපි කාරුණිකව ඉල්ලා සිටිනවා. විශේෂයෙන්ම ජනතාව අපහසුතාවට පත්වන්නේ මේ ස්වභාවික සංසිද්ධියක් නිසා. එවැනි අවස්ථාවලදී අපි සදාචාරවත් විය යුතුයි. ඒ ජනතාව පත්වන අපහසුතාවට අදාළව ඔවුන් ඒ පීඩාවෙන් මිදීම සඳහා සාමූහික ක්‍රියාමාර්ග එළඹීමට තරම් අපි සදාචාරවත් විය යුතුයි කියන විශ්වාසය තමයි අපේ තියෙන්නේ. එනිසා අපි රජයක් ලෙස මේ සම්බන්ධයෙන් වගකීම් සහගත ගරු ජනාධිපතිතුමාගේ මැදිහත්වීමෙන් මේ සඳහා ක්‍රියාමාර්ග අරගෙනම ඉන්නවා. අද උදෑසනත් මේ එල්නිනෝ සම්බන්ධයෙන් පත් කරපු ඒ අමාත්‍ය මණ්ඩල කමිටුව සහ නිලධාරී කමිටුව ගරු ජනාධිපතිතුමා විසින් කැඳවලා අවශ්‍ය කරන මඟ පෙන්වීම් සහ උපදෙස් ලබා දීම සිදු කළා. එතකොට දැන් එල්නිනෝ සංසිද්ධිය සම්බන්ධයෙන් ලෝකයේ පොදු මතයක්, විශේෂයෙන්ම ලෝක කාලගුණික සංවිධානය මගින් මේ සම්බන්ධයෙන් වරින් වර පුරෝකථනයන් ඉදිරිපත් කරනවා. ඉතින් මේ පුරෝකථනයන් අපේ රටට කොයි ආකාරයෙන් බලපානවද කියන එක සම්බන්ධයෙන් අපි අපේ රටටම වෙච්ච විශේෂ වෙච්ච පුරෝකථනයක් සකස් කරගත යුතුයි. නිසා ලෝකෙම ලෝකයේ සම්බන්ධයෙන් දීලා තියෙන පුරෝකතනය අපේ රටට ඒ ආකාරයෙන්ම බලපානවද? එහෙම නැත්නම් අපේ රට ඒක බලපාන්නේ කිසියම් වෙනස්කම් සහිතවද කියන එක සම්බන්ධයෙන් සාකච්ඡාවක් වැදගත් වෙනවා. ඉතින් අපි මේ සම්බන්ධයෙන් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සමග ඔවුන්ගේ තියෙන දත්ත තොරතුරු සමග සාකච්ඡා කරලා අපේ රටට අදාළ පුරෝකතනයන් තමයි පසුගිය කාලේ අපි ඉදිරිපත් කළේ. විශේෂයෙන්ම අපේ රටට මේ එල්නිනෝ සංසිද්ධිය බලපාද්දී හුදු එල්නිනෝ සංසිද්ධිය විතරක් නෙවෙයි අපේ රටට බලපාන්නේ, මේ කලාපය තුළ සිදුවෙන තවත් සංසිද්ධීන්, තවත් දේශගුණික කාලගුණික සංසිද්ධීන් එකට වෙලිලා තමයි මේ එල්නිනෝ තත්ත්වය අපේ රටට බලපාන්නේ. විශේෂයෙන්ම ඉන්දියන් ඕෂන් ඩයිපෝල කියන තත්ත්වය අපේ රටේට මේ වෙනකොට ඒක ධනාත්මකව පොසිටිව් හැටියට බලපාලා තියෙනවා. ඒ නිසා මෙන්න මේ තත්ත්වෙනුත් එක්ක තමයි අපි අපේ රට තුළ මේ දේශගුණික කාලගුණික පුරෝකතනයන් සිදු කරගත යුතු වෙන්නේ. එතකොට දැන් අපි රජයක් හැටියට මේ සම්බන්ධයෙන් සාකච්ඡා කරලා මේ වෙනකොට සියලු ක්ෂේත්‍රයන් මේ සම්බන්ධයෙන් අපි ඒකාබද්ධ කරලා වැඩපිළිවෙලක් සකස් කරලා මේ එල්නිනෝ තත්ත්වය වර්ධනය වුණොත් මොන ආකාරයේ දෙකෙක් අමාත්‍යංශ එකෙක් දෙපාර්තමේන්තු ක්‍රියා කරන්නේ කියන එක සම්බන්ධයෙන් ක්‍රියාකාරී සැලැස්මක් හදලා මෙන්න මේ සැලැස්ම පුළුල් ලෙස සාකච්ඡා කළා. ඒ අනුව අපි ක්‍රියාත්මක කරමින් ඉන්නවා. අපි පසුගිය 19 වෙනිදා අපේ වාසලගේ මන්ත්‍රීතුමිය කිව්වා අපි 19 වෙනිදා රාත්‍රී සූම්මගින් සියලු දිස්ත්‍රික් ලේකම්වරුන් සහ දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු සභාපතිවරුන් සමග සාකච්ඡා කරා මේ වනකොට තියෙන තත්ත්වය නිශ්චිතවම අපි වාර්තාගත කරගත්තා. ඊට අමතරව අපි දැනුම් දීලා තියෙනවා දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු එවැගේම ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු තුල මේ තත්ත්වය සම්බන්ධයෙන් සාකච්ඡා කරලා දැනට නියඟ තත්ත්වයක් තියෙනවා නම් අස්වනු හානි තියෙනවා නම් ඒ සම්බන්ධයෙන් නිශ්චිත වාර්තාවක් අරගෙන ඒ සඳහා මැදිහත් වෙන්න කියලා. ඒ වගේම දිස්ත්‍රික් ආපදා කමිටු සහ ප්‍රාදේශීය ආපදා කමිටු ඉක්මනින්ම රැස් කරමින් මේ සම්බන්ධයෙන් නිරන්තර සොයා බැලීම් සිදු කිරීමටත් අපි මේ වෙනකොට සාකච්ඡා කරලා තියෙනවා. සහ දැනටමත් ඒ සාකච්ඡා අනුව ක්‍රියාමාර්ග අරගෙනමින් තියෙනවා. එතකොට සමහර මේ සම්බන්ධයෙන් අදහස් පළ කරද්දී වනසතුන්ට ජලය නැතුව වනසතුන් විශාල වශයෙන් විනාශ වෙනවා, ඒ වගේම දැඩි නියගයක් නිසා පානීය ජල ගැටලු ඇතිවලා තියෙනවා, අස්සරු විශාල වශයෙන් විනාශ වෙනවා කියලා මේ අතිශයෝක්තියෙන් හොවා දක්වන්න උත්සාහයක් තියෙනවා. ගරු සභාපතිතුමනි, අපි ඉල්ලා සිටිනවා මේ ආපදා අවස්ථාවක් තොර දේශගුණික තත්ත්වයන් නිසා, ස්වභාවික තත්ත්වයන් නිසා සිදුවන දෙයක්. එනිසා ජනතාව තුළ අනවශ්‍ය කලබලයක්, අනවශ්‍ය බියක්, සැකයක් මතුකරන එක වැරදි කියලා තමයි අපි විශ්වාස කරන්නේ. එනිසා දැන් අපි 19 වෙනිදා දිස්ත්‍රික් ලේකම්වරුන්ගේ සාකච්ඡාවේදී අපි නිශ්චිත වශයෙන්ම ඒ සංඛ්‍යාලේඛන අරගත්තා. ඒ සංඛ්‍යාලේඛන අනුව මේ වන විට කිසියම් පානීය ජල අවශ්‍යතාවන්, නියඟේ නිසා පානීය ජල අවශ්‍යතාවන් සහ ඒ ජල සම්පාදනය කිරීමේ අවශ්‍යතාවන් මතුවලා තියෙන්නේ දිස්ත්‍රික්ක 7ක, ප්‍රාදේශීය ලේකම් කොට්ටාෂ 22ක, පවුල් 25,563කට වගේ ප්‍රමාණයකට තමයි ඒ ගැටලු මතුවලා තියෙන්නේ. අපි ප්‍රදේශ හඳුනගෙන තියෙනවා. ඒ තුල ඉන්නවා පුද්ගලයන් 81,605ක්. මේ ප්‍රමාණයෙන් අපි මේ වෙනකොට පවුල් 25,563ක් ඒ පානීය ජල හිඟයකින් පෙළෙනවා. අපි එයින් 22,983කටම මේ වෙනකොට ජල සම්පාදන මණ්ඩලය ප්‍රජා ජල ඒකකයන් මැදිහත් වෙලා අවශ්‍ය කරන ඒ ජල සම්පාදන කටයුතු අපි ආරම්භ කරලා තියෙනවා. පුද්ගලයන් 81,605කින් 71,893කටම අපි මේ වෙනකොට ඒ ජල සම්පාදන කටයුතු සම්පාදනය කරලා ඔවුන්ගේ ජල අවශ්‍යතා සම්පූර්ණ කිරීමට අපි මැදිහත් වෙලා ඉන්නවා. ඒ වගේම තමයි මීට කලින් රජයන් තුල තිබුණේ මෙවැනි අවස්ථාවක, මෙවැනි නියඟයක් ඇතිවෙච්ච අවස්ථාවක එක් පුද්ගලයෙකු වෙනුවෙන් ජල සම්පාදනය කරපු ජල ජල ප්‍රමාණය සම්බන්ධයෙන් අදහසක් තියෙනවා. ලීටර් 6ක වගේ සීමාවට තමයි ජල සම්පාදනය සඳහා අවසර දීලා තිබුණේ. නමුත් අපි මේ රජයේ විසින් අපේක ලීටර් 15 දක්වා හුදෙක් පානීය ජලය අවශ්‍යතාව පමණක් නෙවෙයි ඔවුන්ගේ අනෙකුත් දෛනික ජල අවශ්‍යතාවනුත් සම්පූර්ණ කරගත හැකිම අන්දමේ ජල ප්‍රමාණයක් සම්පාදනය කිරීම සඳහා අපි දැන් මැදිහත් වෙලා ඉන්නවා. එනිසා නිශ්චිතව ඒ කියන්නේ කොයි ප්‍රමාණයටද සැබෑ ලෙසම මේ තත්ත්වය මේ දේශගුණික තත්ත්වය බලපාලා තියෙන්නේ කියන එක සම්බන්ධයෙන් අපි අතිශයෝක්තියෙන් කරුණු දක්වන්නේ නැතුව සැබෑ සංචාලකයනම ඉදිරිපත් කරා නම් හොඳයි කියන අදහස තමයි අපට තියෙන්නේ. ඒ වගේම තමයි ගරු සභාපති තුමියනි කාලගුණ දෙපාර්තමේන්තුවේ පුරෝකථනයන් අනුව අපට දැන් මේ මොහොතේ විශේෂයෙන්ම වියලි කලාපය තුල වියලි කාලගුණයක් වාර්තා වෙනවා. දිස්ත්‍රික්ක 7ක වගේ දිස්ත්‍රික්ක 7ක ප්‍රාදේශීයකම් කොට්ටාෂ 22ක වගේ තමයි පානීය ජල ප්‍රශ්න මතුවලා තියෙන්නේ. මේ කාලය තුලදී උතුරු නැගෙනහිර පළාත්වල උතුරු මැද පළාත් ඌව පළාතේ මොණරාගල දිස්ත්‍රික්කයේ හම්බන්තොට දිස්ත්‍රික්කයේ වගේ ප්‍රදේශවල වියලි කාලගුණික තත්ත්වයක් පවතිනවා. පොදුවේ මේ වියලි කාලගුණික තත්ත්වය අපි බලාපොරොත්තු වෙනවා සැප්තැම්බර් මාසයේ අවසා අග දක්වා පවතිවි කියලා. සැප්තැම්බර් මාස 3 සතිය දක්වා මේ තත්ත්වය පවතිවි කියලා. ඉන් පස්සේ අපි නැවතත් බලාපොරොත්තු වෙනවා යලිත් වර්ෂා සහිත කාලයක්. ඒ වර්ෂා සහිත කාලය දෙසැම්බර් මාසයේ දක්වා පවතී කියන පුරෝකථනය.
ඇමැතුමා තව විනාඩි දෙකක් කාලයක් තිබෙන්නේ ඔබතුමාට.
බොහොම ස්තුතියි ගරු සභාපතිතුමනි. දෙසැම්බර් මාසයේ දක්වා පවතී කියන විශ්වාසය තමයි තියෙන්නේ. එතකොට මෙන්න මේ කාලේ විශේෂයෙන්ම ඔක්තෝබර් නොවැම්බර් කියන කාලය තුල අපි දෙවන අන්තර්මෝසම් කාලය ලෙස අපි හඳුනගන්න මේ කාලය තුල වෙනදට වඩා වැඩි වර්ෂාපතනයක් අපි බලාපොරොත්තු වෙනවා. ඒ නිසාම මේ වෙන විට අපි මේ සම්බන්ධයෙන් ගොවීන්ට උපදෙස් ලබා දීලා අපි ගොවීන්ගෙන් ඉල්ලා සිටිනවා දැන්තමත් ඒ සඳහා අවශ්‍ය කරන දැනුවත් කිරීම ආරම්භ කරලා තියෙනවා, සූදානම් කිරීම ආරම්භ කරලා තියෙනවා. හැකි එකනේ මෙවර කන්නය ඔක්තෝබර් 1 සිට 15 ඇතුළ කාලය තුළ වගා කටයුතු ආරම්භ කරන්න කියන ඉල්ලීම අපි ගොවීන්ගෙන් කරලා තියෙනවා. ඒ අනුව අපි විශ්වාස කරනවා මේ ඔක්තෝබර් නොවැම්බර් දෙසැම්බර් දක්වා ඇති වෙන අධික වර්ෂාපතන සහිත අපි පුරෝකථනයක් කරන්නේ ඒ කාලය තුළදී ඒ ඇති වෙන තත්ත්වයට මුහුණ දීමට පුළුවන් වෙයි. අපිට අස්වනු හානි සිදු නොවනේ වගා හානි සිදු නොවන ආකාරයට අපිට කටයුතු කරගන්න පුළුවන් වෙයි කියලා. ඉන්පසු ගරු සභාපතිතුමනි අපි බලාපොරොත්තු වෙනවා පුරෝකථනයක් හැටියට 2026 දෙසැම්බර් මාසයෙන් පසු 2027 පෙබරවාරි මාර්තු අප්‍රේල් කියන කාලය තුළ නියඟ තත්ත්වයක් අපි බලාපොරොත්තු වෙනවා. මේ නියඟ තත්ත්වයට මුහුණ දීම සඳහා ඊට කලින් ඇතිවන වර්ෂාව අධික කාලය තුළදී අපි හැකි උපරිමයෙන් ඒ වර්ෂා කාලය තුළදී ජලය එක්රැස් කරගෙන ඉදිරියේදී ඇතිවිය හැකි ජනවාරි පෙබරවාරි මාර්තු අප්‍රේල් දක්වා ඇතිවිය හැකි නියඟ තත්ත්වයට මුහුණ දීම සඳහා අවශ්‍ය කරන කටයුතු විශේෂයෙන්ම ඒ ජලාශවල ජලය අඩු කරලා සූදානම් කරලා තියාගන්න එක වැස්සට කලින්
කාලය අවසන් ගරු ඇමතුමා
තව විනාඩියක් දෙන්න ගරු සභාපතිතුමනි ඉක්මනින් අවසන් කරනවා. එතකොට ඒ වගේම තමයි අපට අද ගරු ජනාධිපතිතුමාගේ උපදෙස් වර්ග අපි මේ 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 ඉදිරි මේ වියලි කාලගුණයක් පවතින කාලය තුළ ඉක්මනින්ම වැව් ප්‍රතිසංස්කරණය කරලා ඒ වැව්වල ධාරිතාව වැඩි වෙන විදිහට ඒවා සකස් කරගන්න අපි දැනටමත් කටයුතු කරමින් තියෙනවා. එනිසා අපි මේ තත්ත්වය රජයක් හැටියට අත්හැර දාලා නැහැ. මේ සම්බන්ධයෙන් සියලු දෙනා සාකච්ඡා කරන එක හොඳයි, ඒ සම්බන්ධයෙන් අවධානය යොමු කරන එක හොඳයි. ඒක අපි කාගෙත් වගකීම. ඉතින් අපි සියලු දෙනාට ආරාධනා කරන මේ සම්බන්ධයෙන් හොඳ සාකච්ඡාවක් හදාගමු. නමුත් දැන් අපි මේ තත්ත්වයට මුහුණ දීමේදී අපිට සාමූහිකව මේකට මුහුණ දෙන්න සිදු වෙනවා. ඒ නිසා හැකි උපරිමයෙන් මේ මෙවැනි තීව්‍ර වෙච්ච දේශගුණික වටපිටාවක් තුල ඒ ස්වභාවික ආපදාවන් තුල ජනතාවට ඇතිවන අපහසුතා පීඩනයන් මගහරවා ගැනීම සඳහා ඔවුන් තවදුරටත් අපහසුතාවට පත් කරන ඔවුන් තුල අනියත බියක් අනියත සැකයක් සෑදීම වළක්වමින් ඔවුන්ට ඒ ඇතිවිය හැකි ආපදාමය තත්ත්වය නියඟයක් ගම් වතුරක් විය හැකි ඒ සඳහා ඔවුන්ට මුහුණ දීමට අවශ්‍ය කරන ධෛර්යය සහ ඒ සඳහා ඔවුන්ට අවශ්‍ය කරන විශ්වාසය හැදීම තමයි අපේ වගකීම වෙන්නේ. ඉතින් රජයක් හැටියට අපි ඉල්ලා සිටිනවා සියලු පාර්ශ්වයන්ගෙන් අන්නේ ධෛර්යය අන්නේ විශ්වාසය හැදෙන විදිහට මෙවැනි අවස්ථාවලදී කටයුතු කරමු කියලා. රජයක් හැටියට අපි සූදානම් සියලු ආයතන ඒකාබද්ධ කරලා ඒ ඇතිවන තත්ත්වයන් වර්ධනය විය හැකි තත්ත්වයන් සම්බන්ධයෙන් සැබෑ විද්‍යාත්මක සහ යථාර්ථවාදී පුරෝකථනයන් ඉදිරිපත් කරමින් ඒ වගේම තමයි ඒ නිශ්චිත සංඛ්‍යාලේඛන සහ දත්ත පදනම් කරගනිමින් මේ සඳහා මැදිහත් වෙන්න. ඉතින් ඒ සඳහා රජයක් හැටියට අපි හොඳම සූදානමක් තියෙනවා. ඉතින් මේකෙදි විශේෂයෙන් අපි මතක් කරන්න ඕන මේ සම්බන්ධයෙන් මැදිහත් වෙලා ඉන්න ආයතනවල ඒ නිලධාරී මහත්මහතින් ඉතාම විශිෂ්ට කාර්යභාරයක් කරනවා. මේ සම්බන්ධයෙන් නිරන්තර විමසිල්ලෙන් ඉන්නවා, දැනුවත් කිරීම කරනවා, ජනතාවත් එක්ක මේ තත්ත්වය පරාජය කිරීම සඳහා මැදිහත් වෙමින් ඉන්නවා. අපි ඔවුන්ටත් මේ අවස්ථාවේදී ස්තුතිය පුද කරමින් මගේ කතාව අවසන් කරනවා. බොහොම ස්තුතියි ගරු සභාපතිතුමනි.